SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳයි, හැබැයි ලෝකයේ පුරා සිදුවෙන දේ මොනවද කියලා අපි විමසා බලමු. සුපුරුදු පරිදි සිකුරාදා අපේ විශේෂාංගයේ ලෝ වටා විශේෂාංගෙන් මේ වෙනකොට ලෝකයේ පුරාම සිදුවෙන වඩාත්ම ප්‍රමුඛ සිදුවීම් කිහිපය පිළිබඳව කෙටියෙන් කතා බහ කරන කාල සීමාවයි අපි දැන් එහෙමනම් පුරුදු පරිදි ආරම්භ කරන්නේ. සුපුරුදු විදිහට මේ කාර්තාවයට දැන් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටිනා AFP ප්‍රෝටිජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ඔව්, අපිට මේ සතිය වෙනකොට අලුතෙන්ම කතා බහ කරන්න තියෙන කාරණාව බවට පත් වෙන්නේ සිම්බාබ්වේ රාජ්‍යයේ මේ වෙනකොට උදා වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේගේ පාලනය අහවර කළා. මේ වෙනකොට හමුදාව පාලන බලය අතට අරගෙන තියෙන්නේ. මේක හමුදා කුමන්ත්‍රණයක් නෙවෙයි කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. නමුත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති විවිධාකාරයෙන් මේ සම්බන්ධයෙන් වාර්තා වෙමින් පවතිනවා. සිම්බාබ්වේ රටේ රාජ්‍ය නායකයා රොබර්ට් මුගාබේගේ පාලනය අවසන් වන්නට හේතුපාදක වුණු කරුණු මොනවද? මෙතනින් අපි කතාව ආරම්භ කරමු. අමල්, ඇත්තටම දැන් මේ වෙනකොට අපිට දැනගන්න තියෙන කරුණු අනුව වසර 30කට අධික කාලයක් රොබර්ට් මුගාබේගේ පාලනය සිම්බාබ්වේ රාජ්‍යයේ පැවතුණා. ඇයි මේ හදිසි පෙරළියට හේතුපාදක වෙලා තියෙන කාරණා?
දිලුක්ෂේත්‍රම රොබර්ට් මුගාබේ මේ වෙනකොට 93 වෙනි වියේ පසුවන ලෝකයේ දැනට සිටින වයස්ගතම රාජ්‍ය නායකයා හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔහුගේ පක්ෂය ඇතුළෙන් ඔහුට පස්සේ තමන්ගේ ඒ පාලක පක්ෂයේ නායකත්වයට කවුද එන්නේ කියන ප්‍රශ්නය පිළිබඳව ලොකු බලආරගලයක් මේ මෑත කාලයේදී සිම්බාබ්වේ වල තිබුණා. ඉතින් මේ බලආරගලයේ ප්‍රතිඵලයක් හැටියට මුගාබේ 53 වෙනි වියේ පසුවන ඔහුගේ බිරිඳව රටේ නියෝජ්‍ය ජනාධිපති තනතුරට පත් කරන්නට ඔහු කටයුතු යෙදුවා. පහුගිය සතියේ ඔහුගේ දෙවෙනියා හැටියට හිටපු පුද්ගලයාව ඒ තනතුරෙන් පහ කරලා තමන්ගේ බිරිඳව ඇයට මේ තනතුරක් ලබා දුන්නා. ඉතින් ඒකෙන් පස්සේ තමයි මේ විදිහට කවුරුත් නොහිතපු ආකාරයට හමුදාව රටේ බලය අල්ලගෙන රොබර්ට් මුගාබේව නිවාස අඩස්සියට පත් කරලා තියෙන්නේ.
අමල්, ඔබ සඳහන් කළා දැන් නියෝජ්‍ය ජනාධිපතිවරයාගේ, ඒ කියන්නේ මනගාවාගේ බලයෙන් පහකිරීමේ සිදුවීමත් මේකට ප්‍රධාන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඔහුගේ බිරිඳ ග්‍රේස් කියන තැනැත්තිය මේ තනතුරට පත් කිරීමත් සමගම මේකම විතරද කාරණාව? මුගාබේගේ පාලනයේ අතීත තොරතුරු වසර 37ක පාලනය පිළිබඳව කතා බහ කරද්දී ජනතාව තෘප්තිමත්ද? ඔහුගේ දේශපාලනික හැසිරවීම කොහොමද රට තුළ?
දිලුක්ෂ, ඒක ඇත්තටම ඉතාමත්ම ආන්දෝලනාත්මක කතාවක්. මොකද මේ හැම අවස්ථාවකදීම ඡන්දයකදීම රොබර්ට් මුගාබේ ඉතාමත්ම අධික ජනප්‍රතිශතයක් ලබල මැතිවරණ වලින් ජයග්‍රහණය කළා තිබුණා. නමුත් මේ මැතිවරණ සියල්ලම විපක්ෂයත් ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවත් ප්‍රතික්ෂේප කර දීපල්. නමුත් ඔහු හැමතිස්සම කියාගෙන සිටියේ 1980 ඉඳලා දිගටම ජනතාවගේ කැමැත්ත අනුව තේරිපත්ුණයි කියලා. නමුත් මේ හැම අවස්ථාවකම වගේ විපක්ෂයේ මැඩපවත්වමින් තමයි ඔහු කටයුතු කරේ. රට ඇතුලේ ඔහුට ඉදිරි කණ්ඩායම් ප්‍රබල ලෙස නැගී හිටියත් හමුදාව පාවිච්චි කරමින් ඒවා මැඩපැවැත්වීමට ඔහු සමත් වෙලා තිබුණා. ඇත්තම ඔහුගේ දෙවෙනියා හැටියට කටයුතු කරපු නියෝජ්‍ය ජනාධිපතිවරයාත් ඔහු හමුදාවට බොහොම කිට්ටු රටේ රාජ්‍ය ආරක්ෂක ප්‍රධානියා හැටියට කටයුතු කළා. ඉතින් ඔහුට විරුද්ධව මුගාබේ මේ ගත්ත පියවර හේතු කොටගෙන තමයි හමුදාව මේ ආකාරයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීමට කටයුතු කරලා තියෙන්නේ.
අමල්, එතකොට දැන් ඔය මේ නියෝජ්‍ය ජනාධිපතිවරයා බලෙන් පහ කරපු නියෝජ්‍ය ජනාධිපතිවරයා මනගාවා බලෙන් පහ කරාට පස්සේ දකුණු අප්‍රිකාවට පලා ගියා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. දැන් එතකොට මේ හමුදා බලය අත්පත් කරගැනීමේ ක්‍රියාදාමයේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මේජර් ජෙනරාල් සිබුසිසෝ මොයෝ කියන පුද්ගලයා මෙහෙවල තියෙන්නේ මේ හිටපු උපජනාධිපතිවරයාද? ඒ සම්බන්ධයෙන් යම් කිසිව තොරතුරක් වාර්තා වෙනවද?
දිලුක්ෂේ, මෙතන ඇත්තටම මේ හමුදා කුමන්ත්‍රණය මෙහෙයවන්නේ කවුද කියන එක පිළිබඳව නිශ්චිත වශයෙන්ම දැනගන්නට කරුණු නැහැ. නමුත් ඔබ කිව්වා වාගේ හමුදා මේජර් ජෙනරාල්වරයෙක් වන සිබුසිසෝ මොයෝ, ඔහු තමයි ඇත්තටම රූපවාහිනියට ඇවිල්ලා දැන් හමුදා පාලනය යටතේ රට පවත්වාගෙන යනවා කියන ඒ ප්‍රකාශය කළේ. නමුත් රටේ හමුදා ප්‍රධානියා ආමි චීෆ් ජෙනරල් කොන්ස්ටන්ටිනෝ චෙවංගා කියන පුද්ගලයා ඔහු මීට දින කිහිපයකට කලින් අනතුරු ඇඟවීමක් කරා ජනාධිපතිවරයාට මේ මනංගාවාට විරුද්ධව කටයුතු කිරීම තුළින් රටේ අස්ථාවර භාවයක් ඇතිවෙන්න පුළුවන් කියලා. ඉතින් මේ අවස්ථාවේදී අපිට නිශ්චිත වශයෙන්ම කියනට අමාරුයි හමුදා ප්‍රධානියා මේකට සම්බන්ධද, එහෙම නැත්නම් රූපවාහිනියේ පෙනී සිටපු මොයෝ කියන ඒ මේජර් ජෙනරාල්වරයා මේකට සම්බන්ධද කියලා. කෙසේ වෙතත් හමුදාව තුල ඝර්ෂණයක් තියෙන බව අපිට දකින්නට නැහැ. මොකද මේ වෙනකොට ඒ හරාරේ අගනුවර හමුදා යුද ටැංකි යොදවලා රජයේ ආයතන වල පාලනය හමුදා වතට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් පේන විදිහට හමුදාවේ ප්‍රධානියා මේ කාරණාව කරන්නට ඇති. නමුත් ඔහු වෙනුවෙන් වෙනත් මේජර් ජෙනරාල්වරයෙක් තමයි රූපවාහිනියට ඇවිල්ලා මේ විදිහට ලෝකයට ප්‍රකාශ කළේ. රොබර්ට් මුගාබේ සහ ඔහුගේ පවුලේ උදවිය නිරුපද්‍රිතව ඉන්නවා. නමුත් ඔවුන් තමන්ගේ නිවස්වලට සීමා කරලා ඔහුට සහය දැක්වපු පිරිසක්, හමුදාව දූෂිතයි කියලා නම් කරපු පිරිසක් අත්අඩංගුවට පත්වලයි කියලත් ඔවුන් නිවේදනය කළා.
අපි දැන් බලමු මේ සිම්බාබ්වේ රාජ්‍යය මේ ආකාරයෙන් හමුදා පාලනයට නැතුවීම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රබල රාජ්‍යයන් සහ සංවිධාන කොයි වගේ මතයක්ද දරන්නේ කියලා. දැන් අප්‍රිකානු කලාපයේ ප්‍රබල රාජ්‍යයක් දකුණු අප්‍රිකාව, ඊට අමතරව යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඒ වගේම සිම්බාබ්වේ රාජ්‍ය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතුණු රාජ්‍යයක් බ්‍රිතාන්‍ය, මේ වගේ රටවල් සහ ප්‍රධාන සංවිධාන මොනවාද මේ තත්ත්වය පිළිබඳව කියමින් සිටින මේ වෙනකොටම?
මෙතන ඇත්තටම දිල්රුක්ෂී, දැන් බ්‍රිතාන්‍ය බැලුවොත් බ්‍රිතාන්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඔවුන් ඇත්තටම කිසිම අවස්ථාවක රොබර්ට් මුගාබේව පිළිගන්න සතුටුන්නේ නැහැ. මොකද රොබර්ට් මුගාබේ වසර 2000 සුදු ජාතිකයන්ට අයිති වෙලා තිබිච්ච ඉඩම් ප්‍රතිසංස්කරණ පනතක් ගෙනලා ඒ සියල්ලම රාජසන්තක කළා. ඉතින් ඒකත් එක්කලා බ්‍රිතාන්‍යත් එක්ක නොහඬ නොකඩුවක් තිබුණා වසර 2000 ඉඳලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට බ්‍රිතාන්‍ය මැදිහත් වෙලා සිම්බාබ්වේ පොදු රාජ්‍ය මණ්ඩලිනුත් නැරපා හැරියා. මේ අවස්ථාවේදී බ්‍රිතාන්‍ය ප්‍රකාශ කරන්නේ එක ඒකාධිපතිවරයෙක් ඉවත් කරලා ඒ හා සමාන හෝ ඊට වඩා දරුණු හමුදා පාලනයක් ඇති කිරීම ගැන ඔවුන් සතුට පළ කරන්නේ නැහැ. ඉතින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සිම්බාබ්වේ රටේ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයකට පිවිසෙයි කියලා. මේ වෙනකොට දකුණු අප්‍රිකාව සිම්බාබ්වේ සම්බන්ධයෙන් මේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් අනෙකුත් අප්‍රිකානු රටවල රාජ්‍ය නායකයන්ගේ අදහසත් අරගෙන ලේ ගැල්මක් ඇති නොවීමට කටයුතු කිරීම සඳහා පියවරක් තියෙනවයි කියන එක ප්‍රකාශයත් මේ වෙනකොට දකුණු අප්‍රිකාව කරලා තියෙනවා.
අපිට මීළඟට කතාබහ කරන්න සිද්ධ වෙන්නේ ඉතාමත්ම ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙන ඉරාන භූමිකම්පාව පිළිබඳව. ඉරාන ඉරාක දේශ සීමාව ආශ්‍රිතව ඉරානයේ ගම්මාන කිහිපයකට බලපාපු මේ භූමිකම්පාවෙන් 400කට අධික පිරිසක් මිය ගිහිල්ලා කියලාත් වාර්තා වෙනවා. විශාල වශයෙන් නිවාස දේපළවලට හානි සිදු වෙලා තියෙනවා. පුද්ගලයන්ට සිදු වුණ තුවාල පිළිබඳව කතාබහ කරද්දී විශාල සංඛ්‍යාවකට තුවාල සිදු වෙලා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ තත්ත්වය පිළිබඳව අපි දැන් අවධානය යොමු කරමු. අමල්, මේ භූමිකම්පාව අපිට වාර්තා වෙන්නේ ඉරිදා රාත්‍රී කාල සීමාවේදී. මේ වෙනකොට 400කට වැඩි සංඛ්‍යාවක් මිය ගිහිල්ලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔබට පුළුවන්ද මේ වෙනකොට මිය ගිය සංඛ්‍යාවට අමතරව අනිකුත් හානිදායක තත්වයන් සම්බන්ධයෙන් කොයි වගේ තොරතුරුද වාර්තා වෙන්නේ කියලා අපිට පැහැදිලි කිරීමක් කරන්න?
දැනට බලධාරීන් ගණනය කරලා තියෙනවා 432ක් ජීවිතක්ෂර පත් වුණ ඉරානය තුළ. ඊට අමතරව 8200ක් රෝහල්ගත කරන්න සිද්ධ වුණේ කියලා බරපතල තුවාල ඇතිව. ඊට අමතරව තව සුළු තුවාල ලැබපු සෑහෙන පිරිසකුත් හිටියා. නමුත් ප්‍රධාන වශයෙන්ම මේ වෙනකොට 8200ක් රෝහල්ගත කරලා බරපතල දෙස තුවාල ලැබපු අය හැටියට නම් කරලා තියෙනවා. ඒ එකම දිල්ලුක්ෂි, ඉරාකේත් මේ භූමිකම්පාව නිසා යම් පිරිසක් පීඩාවට පත් වුණා. ඉරානය තරම් ජීවිත හානියක් සිද්ධ නොවුණට ඉරාකේ 7-8 ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. ඒකම තව පිරිසක් තුවාල ලැබුවයි කියලත් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. නමුත් වැඩිපුරම හානිය වෙලා තියෙන්නේ ඉරානයටයි. මේ භූමිකම්පාව සිද්ධ වෙන්නේ ඉරානය සහ ඉරාකේ අතර දේශ සීමාව කිට්ටුව. හැබැයි ඉරානයේ පැත්තට වැඩි වෙන්න මේ කඳුකර ප්‍රදේශයක මේ භූමිකම්පාව සිද්ධ වෙච්ච නිසා ඒ කඳු බෑවුම් වල තිබිච්ච නිවාසවල අයට තමයි වැඩිපුරම මේකෙන් හානි සිද්ධ වෙලා තියෙන්නේ.
සහන කටයුතු පිළිබඳව කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ?
දිලුෂතර, මේ වෙනකොට දැන් දින කීපයක් ගත වෙලත් සමහර ස්ථානවලට හරියටම ඒ අවශ්‍ය සහන ලබා දෙන්නට නොහැකි වුණයි කියන චෝදනාව එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ දුෂ්කර ප්‍රදේශවල සිටින ඒ විපතට පත්වෙච්ච අයට කූඩාරම් ලබා දීම, ඒ වගේම ආහාර ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රශ්න වතුණයි කියලා වාර්තා වෙන්නේ. මේකට එක හේතුවක් තමයි ප්‍රධාන පාරවල් වල තිබිච්ච පාලම් කඩා වැටීම නිසා මේ ස්ථානවලට තාමත් ට්‍රක් රථ වගේ දේවල් යවා ගන්න බැරි වෙච්ච නිසා තවමත් සහන ආධාර නොලැබෙන පිරිස් ඉන්නවයි කියන එක තමයි වාර්තා වෙන්නේ.
තවත් ඛේදවාචකයක් වාර්තා වෙනවා ග්‍රීසියෙන්. හදිසියේම නොසිතූ විරු ආකාරයෙන් ඇති වුණු ගං වතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 15කට වැඩි සංඛ්‍යාවක් මිය ගිහිලා තියෙනවා. විශාල සංඛ්‍යාවක් අපදාවට පත් වෙලා තියෙනවා කියලා වාර්තා වන්නේ. හිටි හැටියේ කඩාපාතුරු මේ ගං වතුර තත්වය මොකක්ද මල්?
ඔව් දිලුක්ෂ, අතට මේ වෙනකොට ග්‍රීසිය තුල ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මොකද මේක ඇත්තටම කවුරුත් නොහිතපු විදිහට හොඳට පායලා තියෙන අවස්ථාවක බලාපොරොත්තු නොවෙච්ච විදිහට අති ධාරානිපාත වැසි කඳුකර ප්‍රදේශයට ඇදහැලිලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට එක පාට මංමාවත් ගංගාවල් බවට පත් වෙලා තියෙනවා. කලින් අනතුරු ඇඟවීමක් කිසිම දෙයක් ලැබිලා තිබුණේ නැහැ. මේ නිසාවෙන් තමයි මේ වෙනකොට 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙන්නේ. නිවාස 1000කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ගං වතුරෙන් හානියට පත් වෙලා, ඒ වගේම පාඨශාලා, කර්මාන්තශාලා ඒවත් අනපේක්ෂිත ගං වතුර නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ නිසාවෙන් තමයි ග්‍රීසිය පුරාම මේ වෙනකොට ඒ විදිහට මේ ශෝක කාලය ප්‍රකාශයට පත් කළ තියෙන්නේ. අවුරුදු 20කට පස්සේ ඇතිවෙච්ච මේ දරුණුතම ගං වතුර හැටියට මේක හඳුන්වලා තියෙනවා. එක පාට ඉතමත් මේකට අපි කියන මේ ෆ්ලෑෂ් ෆ්ලඩ් එකක් කියලා. ඒ විදිහට ඇතිවෙච්ච නිසාම තමයි වැඩිපුරම ප්‍රමාණයක් මේකෙන් පීඩාවට පත් වෙලා තියෙන්නේ.
ඔබට මතක ඇති අපි ගිය සතියේත් මේ සම්බන්ධව කතා බහ කළා. මදුර සහ අමල් ඔබ දෙදෙනා මේ සම්බන්ධව සාකච්ඡාවක නියැලුණා ගිය සතියේදී. ඒ තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආසියානු මැරතන් සංචාරය කියලා බොහෝ දෙනෙක් හඳුන්වපු දින 12ක කාලයක් තුළ රටවල් 5ක ඔහු සිදු කරපු සංචාරය. මේ සංචාරයේ පසුකථන පිළිබඳව දැන් අපිට විවිධ ස්වරූපයෙන් අහන්නට ලැබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ලොකු ආන්දෝලනයක් ඇති කළ ආසියානු කලාපයට ගියා. නමුත් හිතපු තරම් දෙයක් නම් ඒ සංචාරයෙන් සිද්ධ වුණේ නැහැ. තමන්ගේ සංචාරය ඔහු ටිකක් අමනාප වෙලා හිටිය රාජනායකයෝ ටික අවසාන වශයෙන් යාළු කරගත්ත කියලා තමයි ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා තොරතුරු වාර්තා කරමින් තියෙන්නේ. ඇත්තටම මමල් මේ ඇමරිකානු ජනාධිපතිවරයා දැන් බලයට පත් වෙලා වසරක් විතර කාලයක් ගත වෙනවා. ඔහුගේ පළවෙනි ආසියානු සංචාරයේ පසුකථන පිළිබඳව විමර්ශනයකයේ දෙද්දී අපිට මොන වගේද වාර්තා වෙන විශේෂිත තොරතුරු?
ට්‍රම්ප් මේක ගමන වූ ප්‍රකාශයට පත් කරේ ඉතා අති සාර්ථක, මීට කලින් කවදාවත් ඇමරිකානු ජනාධිපතිවරයෙක් නොකරපු වැඩක්. ඔහු දින 12ක් ඇතුළත රටවල් 5කට ගමන් කරලා ඇමරිකාවට විශාල ප්‍රතිලාභ ලබා දුන්නයි කියන කතාව තමයි ඔහු ප්‍රකාශ කළේ. නමුත් ඇත්තටම ඔහු ඇමරිකාවට නැවත සම්ප්‍රාප්ත වෙනවත් එක්කම දැඩි විවේචනයක් රට තුළ දැන් ඇති වෙලා තියෙනවා මේ සංචාරයේ ඇත්තටම ලබාගත්තු ජයග්‍රහණ මොනවද කියන එක. මේ සංචාරයට පෙර ඔහු බොහොම දැඩි ලෙස චීනයේ වෙළඳ ප්‍රතිපත්තිය විවේචනයට ලක් කළා. කිව්වේ චීනය ඇමරිකාවට බඩු විකිණීමේදී අසාධාරණ වෙළඳ ශේෂයක් තියෙනවා, තුලනාත්මක වෙළඳාමක් චීනයත් සමග ඇති කරන්නට ඔහු කටයුතු කරනවා කියලා ඒ ප්‍රකාශය කරලා තමයි ඔහු චීනයට ගියේ. නමුත් මේ සංචාරයෙන් පස්සේ මේ රටවල් දෙක අතර තියෙන ද්විපාක්ෂික වෙළඳාම සම්බන්ධයෙන් ඇමරිකාවට වාසිදායක තත්වයක් අත්වෙන බවක් නම් ප්‍රකාශ වුණේ නැහැ. මේ සංචාරයේ තවත් වැදගත්ම කාරණාවක් වුණේ උතුරු කොරියාව මෙල්ල කිරීම සඳහා ඔහු කොයි ආකාරයෙන් චීනයට බලපෑමක් කරයිද කියලා, විශේෂයෙන්ම මේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සහ ඒවා දියුණු කිරීම සම්බන්ධයෙන් කොයි විදිහට උතුරු කොරියාවට බලපෑමක් කරයිද කියලා. නමුත් ඒ සම්බන්ධයෙන්ුත් මේ සංචාරයේදී කිසිම රාජ්‍යනායකකින් ඔහුට බැරි වුණ ප්‍රතිඥාවක් ලබා ගන්නට උතුරු කොරියාවේ මේ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙල මොට කිරීමට හෝ එය නවතා දැමීමට පියවරක් ගන්නවයි කියලා. ඉතින් මේ විදිහේ පසුබිමක ඩොනල්ඩ් ට්‍රම්ප් කියනට උත්සාහ කරා ඔහු චීන සංචාරයේදී ඔහුගේ මැදිහත් වීම තුළින් චීනයේ සිරගත වීමට නියමිත ජීවිච්ච ඇමරිකානු සිසුවන් 3 දෙනෙක්, මේ බාස්කට්බෝල් ක්‍රීඩා කරන සිසුවන් 3 දෙනෙක් සුපිරි වෙළඳසලකින් බඩු හොරකම් කරයි කියලා ඔවුන්ට චෝදනා එල්ල කළ තිබුණා. ඔවුන් ඇත්තටම සිරගත වීමටත් නියමිතව තිබුණා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීම තුළින් ඒ ශිෂ්‍යයන් 3 දෙනා මුදා හැරීමට චීන බලධාරීන් තීන්දුව කළා කියලා. ඉතින් ඒක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේ තමාගේ ප්‍රධාන ජයග්‍රහණයක් හැටියට නිරූපණය කරන්න, එහෙම නැත්නම් ඉදිරිපත් කරන්නට යෙදුනේ. ඒ ඇරෙන්නට දේශපාලනමය වශයෙන් මේ සංචාරයෙන් ලැබපු ජයග්‍රහණයක් නැtei කියන කාරණාව තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ.
එතකොට මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගියා මේ APEC සමුළුවටත් මේ වියට්නාමයට. එතනදී රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටිනුත් හමු වුණා. මේ හමුවත් ටිකක් සුවිශේෂීත්වයක් ගත්තේ ඇමරිකානු ජනාධිපතිවරණයට පුටින්ගේ යම් කිසි වූ රහස් සම්බන්ධතාවක් තියෙනවද කියන කාරණාව වඩාත් ලෝකය තුල කතාබහට ලක්වෙමින් තියෙන කාරණාවක් බවට පත් වෙන නිසා. මේ දෙපළගේ හමුවීම සම්බන්ධව මොනවද වාර්තා වෙන තොරතුරු?
ඇතරම දිලුක්ෂ, මේ සාකච්ඡාවේදී ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය යොමුනේ රුසියානු ජනාධිපතිවරයා ඇමරිකාවේ මේ ඡන්දයට කොයි ආකාරයෙන් බලපෑම් කළාද කියන කාරණාව පිළිබඳ ප්‍රකාශයක් කරයිද කියලා. ඉතින් මෙතනදිත් පුටින් ප්‍රකාශ කරලා තියෙන්නේ රුසියාව කිසිම අවස්ථාවකදී ඇමරිකාවේ ඡන්ද ව්‍යාපාරයට ඍජුව හෝ වක්‍රව දායක වුණේ නැහැයි කියලා. ඉතින් එවැනි ප්‍රකාශයක් ඔහුගෙන් බලාපොරොත්තු වන්නට පුළුවන්. ඉන් වෙනස් දෙයක් කියයි කියලා කවුරුත් හිතන්නේ නැහැ රුසියානු නායකයා. ඒ ප්‍රකාශය නැවතත් භාවිතා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියනට උත්සාහ කරා මේ පේනව නේද රුසියානු ජනාධිපතිවරයා මගේ මම කියන දේ තහවුරු කරනවා කියලා. නමුත් ඒක කවුරුවත් එතරම් වැඩි සැලකිල්ලකට භාජනය කරපු කාරණාවක් වුණේ නැහැ. නමුත් මේ APEC සමුළුවේදී සිද්ධ වෙච්ච කාරණාව තමයි ඇමරිකාව තවදුරටත් ජාත්‍යන්තර තලයේදී කොන් වෙන බවක් නිරූපණය වීම, විශේෂයෙන්ම මේ ට්‍රාන්ස් පැසිෆික් පාර්ට්නර්ෂිප් කියන මේ වෙළඳ ගිවිසුම ඇමරිකාව මේ TPP කියන මේ වෙළඳ ගිවිසුමෙන් ඉවත් වුණාට ජපානය ප්‍රමුඛ අනෙකුත් රටවල් ඒ වෙළඳ ගිවිසුම දිගටම ක්‍රියාත්මක කරන්නට කටයුතු කළා. ඉතින් මෙතනදී ඇමරිකාවට ජාත්‍යන්තර තලයේ නායකත්වය ගන්න තිබිච්ච අවස්ථාවක් අහිමි වෙච්ච එක තමයි සිද්ධ වුණේ.
හොඳයි මල්ල, ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලා ගිය සතියේදී ලෝකයේ පුරාම වාර්තා වෙන සුවිශේෂී සිදුවීම් අපිට සමීප කිරීම පිළිබඳව. අපි එහෙමනම් හමු වෙමු ලබන සතියේත් සිකුරාදා සුපුරුදු විදියට. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දුක්ෂි.